இலங்கட்ட கௌரவ கவீந்திரன் கோடீஸ்வரன் அவர் உங்களுக்கு 10 நிமிடங்கள் ஒதுக்கப்பட்டிருக்கிறது.
கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய சுதேச சுகாதாரம் போசனை மற்றும் சுதேச வைத்திய அமைச்சில் இந்த குளிர்நிலை விவாதத்திலே கலந்து கொள்வதற்கான அந்த சந்தர்ப்பத்தை அளித்ததற்காக நன்றியை தெரிவித்துக் கொண்டு இன்றைய நிலைமையிலே சுகாதார ரீதியாக பல வேலை திட்டங்கள் முன்னெடுக்கப்பட்டு வருகின்ற இந்த காலகட்டத்திலே சுகாதார ரீதியாக சுகாதார அமைச்சின் கீழ் இருக்கின்ற பல செயற்திட்டங்கள் முன்னெடுக்கப்பட்டு வருகின்ற இந்த நிலையில் விசேடமாக நான் இந்த நேரத்திலே அமைச்சர் அவர்களுக்கு எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். சுகாதார ரீதியாக பல திட்டங்களை நடைமுறைப்படுத்தி இந்த நாட்டிலே அனைத்து மக்களுக்கு தேவையான ஒரு சிறந்த திட்டத்தை அமுலாக்கி அதனூடாக இந்த நாட்டு மக்கள் பயன்பெறுகின்ற அந்த வழிவகைகளை ஏற்படுத்தியிருக்கின்றார். அந்த வகையிலே உண்மையிலே அமைச்சர் அவர்கள் இதுவரை இருந்த சுகாதார அமைச்சர்களை விட கூடுதலான வேலை திட்டங்களை முன்னெடுத்திருக்கின்றார். அந்த வகையிலே நான் அமைச்சர் அவர்களை நான் பாராட்டுகின்றேன். இந்த விடயத்தை அடிப்படையாக கொண்டு முதலாவதாக நான் பிரதித்துவப்படுத்துகின்ற எனது மாவட்டத்தில் உள்ள ஆதார வைத்தியசாலையை பற்றி இந்த இடத்தில் கூறலாம் என்று நான் நினைக்கின்றேன். 120 வருடம் பழமை வாய்ந்த ஆதார வைத்தியசாலையாக திருக்கோவில் ஆதார வைத்தியசாலை காணப்படுகின்றது. இந்த ஆதார வைத்தியசாலையாக உருவாக்கப்பட்டு அந்த வைத்தியசாலைக்கு தேவையான வளங்கள், ஆளணி வளங்கள், கட்டட வளங்கள் என்பன பூர்த்தி செய்யப்படாமல் ஒரு துப்பாக்கிய நிலைக்கு அந்த வைத்தியசாலை தள்ளப்பட்டிருக்கின்றது. மிகவும் பழமை வாய்ந்த வைத்தியசாலை, அதிகளவான மக்கள் தொகையை கொண்ட வைத்தியசாலை, அதிக நோயாளர்கள் பயன்பெறுகின்ற வைத்தியசாலை. இந்த வைத்தியசாலை இன்றும் ஒரு சகல வளங்களையும் குறைந்த நிலையில் காணப்படுகின்ற ஒரு வைத்தியசாலையாக இருக்கின்றது. இந்த நல்லாட்சி உருவாக்கப்பட்டு 3 வருடங்களாகி நான் ஒவ்வொரு வரவு செலவு திட்டத்திலும் இந்த வைத்தியசாலையை பற்றி நான் கதைப்பது வழக்கம். இருந்தபோதிலும் இந்த வைத்தியசாலைக்கான ஆளணிகள் மிகவும் பற்றாக்குறைவாக காணப்படுகின்றது, கட்டிட வளங்கள் பற்றாக்குறைவாக காணப்படுகின்றது. ஏனைய அம்பாறை மாவட்டத்தில் உள்ள ஏனைய ஆதார வைத்தியசாலைக்கு நிதிகள், வெளிநாட்டு நிதி, ஏனைய நிதி மூலகங்களிலிருந்து அதற்கான நிதிகள் வழங்கப்பட்டிருக்கின்றது. ஆனால் இந்த தமிழர்கள் கூடுதலாக வாழுகின்ற இந்த வைத்தியசாலைக்கான நிதி புறக்கணிக்கப்பட்டிருக்கின்றது. ஆகவே நான் அமைச்சர் அவர்களிடம் எனது வேண்டுகோளை நான் இந்த இடத்திலே விடுக்கலாம் என்று நான் நினைக்கின்றேன். தயவு செய்து நீங்கள் வடகிழக்கிலே, விசேடமாக வடகிழக்கிலே நீங்கள் கூடுதலாக உங்களது கவனத்தை செலுத்த வேண்டும். இதிலே நான் ராஜாங்க அமைச்சரை நான் குற்றம் சொல்லுகின்றேன் என்று அர்த்தமல்ல. அவர் தனது கட்சிக்காக தனது தேவையை முன்னிட்டு தனது நபர்கள் இருக்கின்ற பிரதேசங்களை மையப்படுத்தித்தான் அவர் அபிவிருத்தி திட்டங்களை செய்கின்றார். அங்கே இருக்கின்ற தமிழர்கள் கூடுதலாக இருக்கின்ற தமிழ் பிரதேசங்கள் உள்ளடக்கிய வைத்தியசாலைகள் மிகவும் புறக்கணிக்கப்பட்ட நிலையில் இருக்கின்றது. அண்மையிலே கூட அங்கே இருக்கின்ற 3 வைத்தியசாலைகள், மொத்த 4 வைத்தியசாலைகள், 3 வைத்தியசாலைகளுக்கு அவர் அடிக்கல் நாட்டு வைபவம் நடைபெற்றது. அந்த அடிக்கல் நாட்டுக்கு நான் நினைக்கின்றேன் கூடுதலான வெளிநாட்டு நிதிகள் ஒதுக்கப்பட்டது. ஆனால் 1% நிதி கூட திருக்கோவில் ஆதார வைத்தியசாலைக்கு ஒதுக்கப்படவில்லை. இது கவலைக்குரியதும் வேதனைக்குரிய விடயமாக இருக்கின்றது. அங்கே ஒரு இன பாகுபாடு பார்க்கின்ற ஒரு ராஜாங்க அமைச்சராக இருக்கின்றார். இது உண்மையாக மனவேதனை அளிக்கின்றது. நீங்கள் உண்மையிலே சிறந்த சேவையை ஆற்றுகின்றீர்கள், இந்த நாட்டுக்கு சிறந்த சேவையை ஆற்றியிருக்கின்றீர்கள், சுகாதாரத்துறையிலே ஒரு மறுமலர்ச்சியை கொண்டு வந்திருக்கின்றீர்கள். அப்படியான ஒரு அமைச்சர் இருக்கின்ற நேரம் இந்த ராஜாங்க அமைச்சர் அவர்கள் இனப்பாகுபாடை பார்த்து தனது சொந்த லாபத்துக்காக சுயலாபத்துக்காக செயற்படுவது மிகவும் கவலைக்குரியதும் வேதனைக்குரிய விடயமாக இருக்கின்றது. நான் கடந்த வடகிழக்கு அபிவிருத்தி கூட்டத்திலே நான் பிரதமர் அவர்கள் இந்த வேண்டுகோளை விடுத்திருந்தேன். ஏனி ஆதார வைத்தியசாலைகளுக்கு நிதிகள் ஒதுக்கப்படுகின்றது. அம்பாறை மாவட்டத்திலே தமிழ் வைத்தியசாலையான 120 வருடம் பழமை வாய்ந்த வைத்தியசாலைக்கு நிதி ஒதுக்கப்படவில்லை என்று அவர் அதிலே உறுதிமொழி அளித்திருந்தார். நான் அமைச்சர் அவரிடம் அதற்கான வேண்டுகோளை விடுத்து அதனை செய்து தருவதாக நான் நினைக்கின்றேன். அது அதற்குரிய அந்த கடிதமும் உங்களது அமைச்சுக்கு அனுப்பப்பட்டிருக்கின்றது என்று அதற்குரிய ப்ரொபோசலும் கொடுக்கப்பட்டிருக்கின்றது என்று நான் நினைக்கின்றேன். ஆகவே இதனை கருத்திற்கொண்டு அந்த மக்களின் தேவையை கவனத்திற்கொண்டு அதனை செய்து தரும்படி மிகவும் அன்பான வேண்டுகோளை விடுக்கின்றேன். மேலும் அந்த வைத்தியசாலைக்கான காட கிரியேஷன் இப்பொழுதும் டிஎச் வைத்தியசாலைக்குரிய அந்த காட கிரியேஷன் தான் செய்யப்பட்டிருக்கின்றது. ஒரு பேஸ் ஹாஸ்பிட்டலுக்குரிய அந்த காட செய்யப்படவில்லை. ஏனைய பேஸ் ஹாஸ்பிட்டலுக்குரிய காடர்கள் செய்யப்பட்ட நிலையிலே இந்த ஹாஸ்பிட்டலுக்கு மட்டும் டிஎச்சுக்குரிய காட கிரியேஷன் செய்யப்பட்டிருக்கின்றது. ஆகவே இதனை கருத்திற்கொண்டு ஒரு டிஎச்சுக்குரிய அனைத்து ஆளணி வளங்களையும் ஏனைய வளங்களையும் வழங்க வேண்டும்
என்று 2 நிமிடங்கள் இருக்கின்றது.
அடுத்ததாக கல்முனையில் இருக்கின்ற வடக்கு ஆதார வைத்தியசாலை மிகவும் பழமை வாய்ந்த ஆதார வைத்தியசாலை. இந்த வைத்தியசாலை ஏடி பில்டிங் 380 மில்லியன்ல அதிலே அந்த கட்டிடம் கட்டப்பட்டது. அதிலே நிறைவடைந்து அந்த கட்டிடங்கள் நிறைவடைந்த நிலையிலே கிட்டத்தட்ட நான் நினைக்கின்றேன் 1 வருடமாகிவிட்டது. அதனை நீங்கள் ஓபன் பண்ண வேண்டும் என்று திறந்து திறக்க வேண்டும் என்று நான் பல தடவை உங்களிடம் நான் விண்ணப்பித்திருந்தேன். அதற்குரிய அந்த கட்டிடத்துக்குரிய சிடி ஸ்கேன் தருவதாக அதற்குரிய வடிவமைப்பில் தான் அந்த பில்டிங் அமைக்கப்பட்டிருக்கின்றது. அந்த ஆக்சிடென்ட் யூனிட் அதையும் நீங்கள் தருவதாக நீங்கள் ஏற்கனவே சொல்லியிருந்தீர்கள். ஜனாதிபதி அவர்களும் உங்களிடம் அந்த வேண்டுகோளை விடுத்திருந்தார். தயவு செய்து அந்த சிடி ஸ்கேனை அந்த கட்டிடத்துக்கு 380 மில்லியன்ல கட்டப்பட்ட அந்த கட்டிட நிறைவு செய்த கட்டிடத்தை கொடுத்து அதனை நீங்கள் உங்களது கரத்தினாலே வருகின்ற மாதங்களிலே திறந்து வைக்க வேண்டும் என்று நான் இந்த இடத்திலே உங்களிடம் மீண்டும் ஒரு அன்பான வேண்டுகோளை விடுக்கின்றேன். ஆகவே இந்த நிலையை கருத்திற்கொண்டு நீங்கள் அந்த பகுதியில் இருக்கின்ற மக்களின் தமிழ் மக்களின் பாதுகாப்பில் நீங்கள் கரிசரி செலுத்த வேண்டும். ஆம்புலன்ஸ் கொடுக்கின்ற பொழுதும் தமிழ் வைத்தியசாலைகள் புறக்கணிக்கப்பட்டிருக்கின்றது. தயவு செய்து அமைச்சர் அவர்களே, நீங்கள் வடகிழக்கிலே நீங்கள் எங்களோடு கலந்து ஆலோசித்து இந்த தமிழ் பகுதியிலே இருக்கின்ற வைத்தியசாலைக்கான அபிவிருத்தி வேலை திட்டங்கள்
ஏனைய
வளங்களை கொடுக்கின்ற வேலை திட்டங்களை எங்களோடு கலந்து ஆலோசியுங்கள். அப்படி நீங்கள் செய்கின்ற பட்சத்தில் தான் ஒரு சமத்துவமான ஒரு நிலையை அந்த பகுதியிலே உருவாக்க முடியும். ஆகவே இதனை கருத்தில் கொண்டு நீங்கள் அதனை செய்வீர்கள் என்ற அந்த நம்பிக்கை எங்களுக்கு இருக்கின்றது. உங்களது
சேவை
விடைபெறுகின்றேன். நன்றி.
இரங்கடப்ப கரு தாராநாத் பசநாயக்க உபத்துமாட்ட வினாடி பார்
உலாசரானுகர் மந்துமணி அத விசேஷ වැශීෂ දෙයක් තියෙන්නේ. කාලය ඉතාම කෙටි නිසා විශේෂයෙන්ම අවධානය යොමු කරනවා අපේ සෞඛ්‍ය ආදේශී වෛද්‍ය අමාත්‍යාංශ වෙත. ගරු අමාත්‍යතුමනි, කෙටි වෙලාවක් තිබෙන නිසා මම ඔබතුමාට සඳහන් කරන්නේ විශේෂයෙන්ම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය ශේෂ්ත්‍රය නගා හිටවන්න. මම හිතන්නේ විශාල කාර්යභාරයක් කරන ඔබතුමා, විශේෂයෙන්ම අත්දැකීමක් තියෙන ප්‍රායෝගිකව කටයුතු කරන නායක හැටියට. ඉතින් මම කෙටියෙන් සඳහන් කරන්නේ, ඔබතුමා දන්නවා මුල් ලංකාවේම ජෛවික ව්‍යාපෘති යටතේ රෝහල් පහක් ලබා දෙනකොට මා නියෝජනය කරන මැතිවරණ කොට්ටාසේ ගල්ගමු රෝහල ස්ථාපිත වුණා. 2013 ජූලි මාසේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තුන ආණ්ඩුව තියෙන කාලේ අපි පටන් ගත්තේ. එවකට හිටියේ මෛත්‍රීපාල සිසේන, අද වර්තමාන ජනාධිපතිතුමා තමයි සෞඛ්‍ය මැතිතුමා හැටියට මුල්ගල තිබ්බා. 2017 වර්තමාන ජනාධිපතිතුමා හැටියට එතුමා ඇවිල්ලා ඔබතුමා සෞඛ්‍ය අමාත්‍යර හැටියට ඒක විවෘත කරා. ඒ නිසා විශේෂ ස්තුතිවන්ත වෙනවා ඒ සඳහා දායකත්වයේ දීම පිළිබඳව. මම හිතන්නේ යම් යම් අවස්ථාවන්වලදී ඔබතුමාටත් ඒ වෙලාවේ අවස්ථා කීපයකදී කිව්වා වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, හෙදේදියන්, ඒ වගේම අනිකුත් කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවයන් පිළිබඳව. ඉතින් යම් තාක් දුරට ඔබතුමා ඒ අවස්ථාවන්වල මැදිහත් වෙලා ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙන එකට ස්තුතිවන්ත වෙනවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්නේ දැන් අපි අවුරුදු දෙකකට ආසන්න කාලයක් වෙනවා විවෘත කරලා. මම හිතන්නේ මේක අංග සම්පූර්ණව තාම ජනතාවට සතුටුදායක ලෙස තව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මොකද ලංකාවේම මේ රෝහල් පහකින් එකක් කියන්නේ විශාල රෝහලක් ඒ ප්‍රදේශයේද. මොකද ගරු අමාත්‍යතුමනි, මා නියෝජනය කරන ගල්ගමු මැතිවරණ කොට්ටාසේ මේ රෝහලෙන් අහිංසක මිනිස්සුන්ට දායකත්වය දක්වනවා කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ මායිමේ ඉන්න ජනතාවත්, ඒ වගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න මායිමේ ජනතාවත්, පොත්තරන් දිස්ත්‍රික්කයේ ඉන්න මායිමේ ජනතාවට විශාල ලෙස ඉවහලක් වෙලා තියෙන මේ රෝහල. ඒ නිසා ගොවි ජනතාවක්, අහිංසක මිනිසු ජීවත් වෙන ප්‍රදේශයක්, දුෂ්කර ප්‍රදේශයක්. ඒ නිසා මේ ප්‍රදේශයට ඉතාමත් වටිනා සම්පතක් මේ සම්පත. ඒ නිසා මේ වෙනකොට ඒ සම්පත්
කරෝ මන්දිරතුමනි, තව විනාඩි 3ක් තියෙන.
ඈ
විනාඩි 3ක් තියෙන.
ඒ නිසා ඔබතුමාගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ අද මේ වෙනකොට අපි මේ වෙලාවේ විවෘත කර ICU දෙකක්, ඒ වගේම තියටර්ස් දෙකක් සහනිත් දේවා. මම හිතන්නේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඒ ලබා දීලා තියෙන සහයෝගයන් අගය කරන ගමන් මේ ICU දෙක තාම වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තියටර්ස් දෙක වැඩ කරන්නේ දවස් දෙකයි. ඒකට අවශ්‍ය කාර්ය මණ්ඩලයේ පුහුණු වෙලා නැති නිසා ඉතින් ඒකත් බොහොම අමාරුවෙන් තමයි ක්‍රියාත්මක වෙගෙන යන්නේ. ඒ වගේම ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපේ වගේ ප්‍රදේශවල පහුගිය අවුරුදු 4 තරම දැඩි නියෝගයකට පත් වෙලා තිබ්බා වතුර ප්‍රශ්නේ, ජලය නොමැතිකම. මේ රෝවල්ට ජලය නොමැතිව විශාල අර්බුදයක හිටියා. ඒකට පළාත් සභාවත්, ඒ වගේම වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ සම්බන්ධ වෙන කටයුතු කරත් මේ වෙනකොට ඒක අතරමඟ අඩාල වෙලා තියෙනවා. මම හිතන්නේ විදුල මණ්ඩලයේ ඒ මම හිතන්නේ ඒ තියෙන සහ සම්බන්ධතාවය සහ පළාත් සභාවත් මම හිතන්නේ ඒකට අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමරය අවශ්‍ය කියලා කියනවා. නමුත් මේ නෝල් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා ජලයේ ප්‍රශ්නේ දැඩි ලෙස තියෙනවා. ඒ නිසා අද මේ රෝවල ටිකෙන් ටික අකාර්යවන්නේ වෙවි යනවා. මේකට ගොඩාක්ම ප්‍රධානම හේතුව මේ මම ඔබතුමාට කිව්ව මේ කාර්ය මණ්ඩල පිළිබඳව ක්වාටර්ස් වල, කියන්නේ නිල් නිවාස වල ප්‍රශ්නේ. ඒ නිසා දැන් මේනකොට නිල් නිවාසයක් හදාගෙන යනවා. නමුත් වෛද්‍යවරු 4-5 දෙනෙකුට විතරයි ඉන්න පුළුවන්කම තියෙන නිසා මීට වඩා පුළුල්ව ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ අවශ්‍යතාවයන් පිළිබඳව අපි හොයලා ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඔබතුමාට ඉල්ලා සිටින්නේ මේක ජෛවික ව්‍යාප්ති යටතේ පටන් ගත්ත මිලියන 840ක් වියදම් කරලා හදපු රෝහලක්. ඔබතුමා ඒක බොහොම දන්නවා, ඒ පිළිබඳව අවධානය යොමු කරා. මිලියන 840ක් වියදම් කරලා තියෙනවා. ඒ නිසා අද මේක ක්‍රියාත්මක වෙන්නේ ඉදිරියට යන තත්ත්වනේ පහත් පල්ලෙහාට එන්න එන්න වැටෙන. මොකද පෞගිය මාස කීපයකට පෙර ගරු අමාත්‍යතුමනි මේ රෝවලේ මේ තියෙන මේ අංග සම්පූර්ණ මේ තියටර්ස් වල මේ ශල්‍යකාරවල, ඒ වගේම මේ හදිසි ප්‍රතිකාර ගන්නතන් වල මේ මැෂින් ඉදන් වෙනත් තැනකට අරයි යන්න ගියා. ඒක දැඩි කතාබහකට ලක් වෙන්න ගියා. ඒ නිසා මේ පිළිබඳව විශේෂයෙන්ම ඔබතුමාට අවධානය යොමු කරන වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, හෙදෙහෙදියන්, ඒ වගේම මේනෝට කියන්න ඕනේ ප්‍රසව නාරි විශේෂඥ වෛද්‍යය තාම මේ වෙන කන්නේ කරුව මාතුමු. ඒ නිසා දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒ වගේ මේ ICU වල සහ මේ තියටර්ස් වල තියෙන අවශ්‍යතාවයන් පිළිබඳව ඔබතුමා විශේෂයෙන්ම අවධානය යොමු කරන්න. ඒ වගේම ප්‍රාදේශීය රෝවල් තියෙනවා. ප්‍රාදේශීය රෝවල් 6ක් තියෙනවා ගරු අමාත්‍යතුමනි. මේ ප්‍රාදේශීය රෝවල් වල හෙදේදියන්ගේ අවශ්‍යතාවය දැඩි ලෙස තියෙනවා. මා නියෝජනය කරන මගේ ගමේ ඇහැටුවාව ප්‍රාදේශීය රෝවලේ මේනකොට හෙදේදි කෙනෙක්වත් නැහැ. ඒ නිසා දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. නාන්නේරි රෝවලේ ඇම්බියුලන්ස් එකක් නැහැ ගරු අමාත්‍යතුමනි. ඒ ඇම්බියුලන්ස් එක එක දවසක් දියොත් සති දෙකක් ආයේ ගැරජගේ. එනිසා ඒ වෛද්‍යවරුසාහ කාරමණඩල දැඩිය පාසර පත් මේ දුස්කර පලත් විශේෂම බතුවාර සඳන්ගන් මේ පලත්වල මයේ දවසට කතා කර වල්ලලි තර්ජනය දැඩි ලෙස තියන මැතිවර බලපදේශය. එනිසා මිනිස්සු හැන්දය පහය වෙනකොට බොහොම බියෙන් ඉන්න. එනිසා මේ යම්යම් අවස්ථාවලදී ඒ අවශ්‍ය ගිලන් රටේ නොමැතිවුණු දැඩිය පාසර පත්වලා තියෙනවා. එනිසා මම මේ කරුණු සියල්ල ඔබතුමාට මම දැනුවත් කරන නිසා ඒ වගේම පෞල් සෞඛ්‍ය සේවිකාංගේ ගැටලුත් තියෙනවා. එනිසා මේ මෙන්න කියන කරුණු කාරණා පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු ගන්න. මෙය මේ පළාතේ විතරක් නෙමෙයි දිස්ත්‍රික්ක කීපයකටම ඒ ආසන්නව නියෝජනය කරන අහිංසක ජනතාවට ඉමහත් වැඩගත් ඔබ රෝහලක් තමයි මේ ගල්ගමු රෝහල. එනිසා මේ ගල්ගමු රෝහලේ අවශ්‍යතාවයන් පිළිබඳව ඒ විශේෂඥ වෛද්‍යවරු ඒ වගේම මේ ආනිකුත් වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව හෙදේදියන්ගේ අවශ්‍යතාවය
පිළිබඳව
මේ සඳහා කාර්ය මණ්ඩලය මේ වෙනකොට පුහුණු කරලා නැහැ ගරු අමාත්‍යතුමනි. ඒකට අපි මුලින් පටන් ගන්න මුලින්ම කිව්වා මේකට පුහුණු කරන්න ඕනේ කියලා. නමුත් මේනවායි ක්‍රියාත්මක වෙලා නැහැ. එනිසා ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න කියලා බොහොම ගරු ඉල්ලා සිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතිවන්තයි.
ඊළඟට කරු සුජිත විජේමාන මන්ත්‍රීතුමනි ඔබතුමාට විනාඩි 8ක්
මුල අසනාරෝඩ සභාපතිතුමනි සෞඛ්‍ය දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වගේම කාන්තා කටයුතු අමාත්‍යංශයේ යටතේ අද අදහස් දැක්වීම සඳහා කාලය ලබා දීම පිටිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් සෞඛ්‍ය ගැන කතා කරනකොට විශේෂයෙන්ම සෞඛ්‍ය යටතේ ප්‍රතිකාර සහ නිවාරණය ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේකේ කොටස් දෙකක් තියෙනවා. ඉතින් එතෙන්දී ප්‍රතිකාර ගැන සඳහන් කිරීමේදී අපේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා ප්‍රතිකාර කාර්යභාරයේදී අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය සෑහෙන ඉස්සරහට ගෙනහිලා ලොකු කාර්යභාරයක් කරලා තියෙන මේ මොහොතේ ඒ පිළිබඳ මගේ ගෞරවය ස්තුතිය එතුමාට පුද කරනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාවේ හෘද රෝග පිළිබඳ අක්ෂිකාචේ වගේම අවයව බද්ධ කිරීමේ සිට DNA තාක්ෂණය දක්වා ගිහිලා තියෙන ඉදිරි දැක්මක් එක්ක ප්‍රතිකාරාංශයේ ලොකු අනාගතයක් ඒ වගේම ලොකු සුභසාධනයක් කරලා තියෙන මේ අවස්ථාවේදී මම විශේෂයෙන් අවධානය යොමු කරන්න කැමති නිවාරණ අංශය ගැන. අද අපි නිවාරණ අංශය ගැන කතා කරනකොට අපි මමත් අත්දැකීම් ලැබලා තියෙන මහජන සෞඛ්‍ය සේවාව පිළිබඳ කතා කරනවා නම් සමස්තයක් විදියට ගත්තාම නිවාරණය කියන එක හරියට අපි ප්‍රතිකාරාංශය වගේම මේ ගැනත් අපි අවධානය යොමු කළා. ආයෝජනයක් කරොත් නිවාරණ අංශයට නිවාරණය කියන්නේ ආයෝජනයක් කියලා කියන්න පුළුවන්. මොකද අපි අද ලොකුම අභියෝගයක් වෙලා තියෙන මේ වර්තමානයේ බෝනෝන රෝග පිළිබඳ දැඩි අවධානයක් ඒවම ලොකු මුදලක් වෙන් කරන මේ කාල වකවානුව තුළ අපිට මේ නිවාරණ අංශයට මීට වැඩිය මුදල් වෙන් කළ යුතුයි මගේ අදහස. ඒ වගේම අපි දැකලා තියෙනවා මේ නිවාරණ අංශයේදී අපිට සමහරලාට රෝග සොයා ගැනීමේදී විශේෂයෙන්ම මේ රෝග පරීක්ෂාවලදී ඒ වගේම රෝග වලට ඒ නිදන්ගත රෝග හොයාගන්න ගියාම අපිට වියදම් වෙන මුදල ගත්තාම ස්කෑනින් MRI වැනි පරීක්ෂණ වලට ලොකු මුදලක් වෙන් කරන්න තියෙනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි මේ අවස්ථාවේදී මම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. අපේ මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මොකද ශ්‍රේෂ්ඨ නිලධාරීන් විදියට මේ රටට කරන ලොකු කාර්යභාරය ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි මම මේ අවස්ථාවේදී ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරනවා. අපිට අද මේ පෞල් සෞඛ්‍ය සේවිකාවන්ගේ හිඟයක් තියෙනවා. සමහර ශ්‍රේෂ්ඨ ගත්තාම මේ වෙනකොට සමහර සෞඛ්‍ය පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට මේ ශ්‍රේෂ්ඨ දෙකක් තුනක් ආවරණය කරන්න වෙලා තියෙනවා. අපි දන්න විදියට ජනගහනයේ 3000කට එක පෞල් සෞඛ්‍ය සේවිකාවක් ඉන්න ඕනි විදියට තමයි පහුගිය කාලේ ඒ නිර්ණායකය සකස් කළ තිබ්බේ. අමාත්‍යතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මීට වැඩිය අපේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් බඳවා ගැනීම වගේම සමහරලාට ඔබතුමාට ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා මේ පුහුණු වීම සඳහා ඔවුන්ට ඒ පහසුකම් ලබා දෙන්න බැරි වීම. ඒ නිසා විශ්‍රාම ගිහිලා තියෙන පෞල් සෞඛ්‍ය සේවිකාවන්ට නැවත සේවයේ ඉඳලා කොන්ත්‍රාත්කමේට හතිය ඇතුල් වෙන්න පුළුවන් වුණොත් ලොකු අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේම තමයි ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි මේ අවස්ථාවේදී මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟයකුත් තියෙනවා ඒ නිසා මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කෙරෙන්න ඕනේ කාර්යභාරයන් විදියට ගත්තාම ආහාර පනත වෘත්තීය සෞඛ්‍ය පරිසර සෞඛ්‍ය යන දේවල් ගැන අවධානය අඩු වෙලා තියෙනවා එකට එක හේතුවක් තියෙනවා අපිට එක එක කාලවලදී ඇතිවෙන වසංගත රෝග තත්ත්වයටදී ඩෙංගු රෝග මර්ධනයේට මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යෙදුවාම සමාල්ලාට මොවුන්ගේ රාජකාරිය අනිකුත් කාර්යයන් කෙරෙහි අතපසුවීම් වෙනවා ඒ වගේම විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි මම මේ අවස්ථාවේදී අපි මම දකින දෙයක් තමයි ආංශික උපදේශක කාර්ය සභාවේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ අපි අඳුනාගත්ත දෙයක් තමයි මේ සෞඛ්‍ය විෂය කියන එක අනිවාර්ය විෂයක් කරන්න කියලා. අනිවාර්ය විෂයක් විදිහට මම දකින්නේ මේක අප සාමාන්‍ය පෙළ විභාගයේදී විභාගයට අනිවාර්ය විෂයක් විදිහට අඳුරගෙන මේක ඇතුළත් කර යුතුයි කියන යෝජනාව මම ගේනවා. මම හිතන්නේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ අවධානයත් මේ සඳහා යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දැකලා තියෙන දෙයක් තමයි මේ සෞඛ්‍ය කියන විෂය ගැන ගත්තාම සමහර වෙලාවට අපේ පාසල තුල මේ විෂය ඇතුළත් නොවීම නිසා අපි බෝ නොවන රෝගවලට අතවැරීමක්ද කියලා හිතෙනවා මේ සෞඛ්‍ය විෂය ඇතුල් නොකිරීම. ඒ වගේම දරුවන් විදිය ගත්තාම පාසල් දරුවන් තුල අද මේ ක්‍රීඩාව කියන එක ශාරීරික අධ්‍යාපනය කියන එක අතපසු වීම තුලින් දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය ගත කරගන්න බැරි වකවානුවක් වෙලා තියෙනවා. ඒ නිසා දරුවන්ට නිර්මාණාත්මක බව ඒ වගේම මානසික ආතතියත් එක්ක යන අභියෝග රැසකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ නිසා නිරෝගී වැඩිහිටි පරපුරක් බිහි කරන්න නම් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි සෞඛ්‍ය කියන විෂය අනිවාර්ය විෂයක් විභාගයේදී අනිවාර්ය විෂයක් බවට පත් කර යුතුයි මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. ඒ වගේම තමයි ඔබතුමාගේ සංකල්පයක් යටතේ තියෙන මේ ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකත් එක්ක ආහාරවල දියර ආහාර සඳහා ඔබතුමා ඒ නිර්ණායක ඇතුළත් කරලා තියෙනවා මේ සීනි ලුණු සහ මේ දේ ලිපිඩ සඳහා. ඒ වගේම දැන් මං හිතන්නේ ඔබතුමා ඉදිරි කාලය තුලදී මේක දියරවලට පමණක් නෙවෙයි ඝන ආහාර සඳහාත් ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මොනවා හරි රසායනික කාරකයක් ඇදුවාම ඒ සඳහා කළු ලේබලයක් හරි ඇතුළත් කරලා එතකොට ජනතාව පාරිභෝජනය කරන ජනතාවට ඒ පණිවිඩය නිසියාකාර විදියට දැනුවත් වෙනවා. ඒ වගේම සෞඛ්‍ය
අමාත්‍යවරයා
ඔබතුමාට විශේෂයෙන් ස්තුති වෙනවා. සබරගමු වෛද්‍ය විද්‍යාලයක් අපිට ආරම්භ කළා දෙන්න. මොකද සබරගමු නියෝජනය කරන මහජන නියෝජිතවරයෙක් විදියට. ඒ වගේම ඔබතුමාගේ හෙල්ත් ඊ කාඩ් එක ගැන සඳහන් කරන්න ඕනේ. ඒ ක්‍රමවේදයත් එක්ක තාක්ෂණයත් එක්ක ඕනෑම රෝගියෙකුට ලංකාවේ ඒ සම්බන්ධීකරණයක් ඇති වෙලා 2030 වෙන විට මේ රෝගියෙකුට ලංකාවේ ඕනෑම තැනකින් මේ කාඩ් පතත් එක්ක සම්බන්ධීකරණයක් වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි වනිතා කටයුතු අමාත්‍යතුමියගේ අමාත්‍යංශය. මම හිතන්නේ මම මේ මීට පෙර අවයවය විවාදවලදීම සඳහන් කළා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ දිවා සුරකුම් මධ්‍යස්ථානයක් ගැන. නමුත් තවවත් අපිට දිවා සුරකුම් මධ්‍යස්ථානයක් නැහැ. ඒ නිසා ගරු අමාත්‍යතුමියනි ඒ පිළිබඳව ඔබතුමියට නැවතත් මතක් කරන ගමන් විශේෂයෙන්ම මම ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. අපිට අපි දැකපු දෙයක් තමයි ආංශික උපදේශක කාර්ය සභාවේ මුල් අවාවිය රැකවරණය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය. මම හිතන්නේ අවුරුදු ගාණක් තිස්සේ අපි ඒ බලාපොරොත්තු වුණා ඒ ජාතික ප්‍රතිපත්තිය නිමාකරන. දැන් ඒ ජාතික ප්‍රතිපත්තිය නිමා වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපිට ලොකු ගමනක් අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඒ වගේම අපේ කාන්තා කටයුතු අමාත්‍යතුමිය වගේම අධ්‍යාපන අමාත්‍යංශෙත් එක්ක යන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවත් මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම තමයි මම ඔබතුමියට අපේ වනිතා කටයුතු අමාත්‍යතුමියට විදියට මතක් කරනවා අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාත් මේ අවස්ථාවේ මේ සභාවේ ඉන්න නිසා ළමා මිතුරු පියස රාගම තියෙන ළමා මිතුරු පියසේ ඒ සඳහා කාන්තා කටයුතු අමාත්‍යංශෙන් ප්‍රතිපාදන වෙන් කරනකොට සෞඛ්‍ය අමාත්‍යතුමනි අපිට මානව සම්පත් ඒ සඳහා වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය මේ ළමා මිතුරු පියසට ලබා දෙන්න අගරු අමාත්‍යතුමනි ඔබතුමියගේ අවධානය යොමු කරනවා. මේක තව ලංකාවේ මේ ළමා මිතුරු පියසවල් ඇති කරන්න ඔබතුමියගේ අවධානය යොමු කරන ගම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ගරු සභාපතිතුමනි මම විශේෂයෙන් සඳහන් කරනවා කාන්තාව 12 දෙනෙක් නියෝජනය කරන මේ පාර්ලිමේන්තු තුළ
අපේ
ඇමතුමියට දීලා තියෙන ප්‍රතිපාදක ගැනනම් අපිට සෑහීමකට පත් වෙන්න බෑ කියන එකත් මේ අවස්ථාවේදී
කරු සභාපතිතුමනි ස්තුතියි මන්ත්‍රීතුමනි ඊළඟට කරු කනක කේරත් මන්ත්‍රීතුමෝ ඔබතුමාට විනාඩි 3ක්
බොහොම ස්තුතියි සභාපතිතුමනි මට කාලය ලාම නැති නිසා අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාට මේ අවධානය යොමු කරන්න විශේෂම චෝදනාවක් ඉදිරිපත් කරනවා ඔබතුමා දන්නවා ඇති සමහරක් වෙලාවට මේක මම හිතන්නේ ඔබතුමාගේ අපේ පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ තියෙන රෝහලක් ඔබතුමා අහලා ඇති රඹුක්කන රෝහලේ මිලියන 200ක් වියදම් කරලා අක්ෂි ශෛලයාගාරයක් සාමාන්‍ය ශෛලයාගාර දෙකක් ICU එකක් අක්ෂි වාට්ටුවක් ඇතුළු මේ සඳහා මිලියන 200ක් වෙන් කරලා සංවර්ධනය කරමින් පවතිනවා. ඉතින් මේකෙදි මේක ඇත්තටම වැදගත් වෙන්නේ අපේ දිස්ත්‍රික්කයේ සහ මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවරට පමණක් නැමේ හතරලියද්ද ඉඳලා ඒ පැත්ත ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ සීමාවට සම්බන්ධ වන සියලුම ගම්වලට ඉතාමත් වැදගත් මේ අක්ෂි ශෛලයාගාරය. මොකද මේ ප්‍රදේශයේ නැහැ කෑගල දිස්ත්‍රික්කයේත් නැහැ රත්නපුරේට යන්න ඕනේ එහෙමත් නැත්නම් මහනුවරට යන්න ඕනේ. ඒ නිසා දැනටමත් මේක ඉතාමත් වැදගත් අක්ෂි ශෛලයාගාරයක් අවශ්‍යතාවය මේ ප්‍රදේශයට තියෙනවා. ඉතින් මෙහෙම තියෙන අවස්ථාවක අපි මේ රෝහල සංවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ මේ සඳහා අපේ යෝජනා කළා තමයි මේ මුදල් ප්‍රතිපාදන ලැබුණේ. ඉතින් මේක ක්‍රියාත්මක වෙමින් පවතිනකොට මේකට දැන් තත්වය දැන් මම හිතන්නේ ටික සංවර්ධනය කරන්න තව 60%ක් පමණ තියෙනවා. ඉතින් මේක මෙතන කෙලින්ම අඩපණ වෙලා තියෙනවා. එතකොට මේකේ නිලධාරීන්ම මේකේ ඉන්න ප්‍රධානම නිලධාරියා සෞඛ්‍ය අංශයේ ඉන්න
වෙලාගේ දිවරයි. දෙන්නම අවිල
ඒ තමයි කනගාටුව. දැන් ගරු ඇමතුමා කියන්නේ මේ නිලධාරිනිය කියලා තියෙනවා මේක අඩපණ කරන්න මේකේ අවශ්‍යතාවයක් නැහැ මේකේ සාමාන්‍ය වාටු දෙකක් විතරක් හැදුවොත් ඇති කියලා ඒ ඉංජිනේරුවාවත් අයින් කරලා තියෙනවා ඒකට එකඟ වුන්නේ ඇති නිසා. ඉතින් ඒක තමයි මම ඔබතුමාට කියන්නේ විශේෂයෙන්ම මේක වැදගත් වෙන්නේ අපේ දිස්ත්‍රික්කයටම අපේ පළාතට තියෙන එක රෝහලයි අක්ෂි සායනයක් තියෙන අක්ෂි ශෛලයාගාරයක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි මේ කරවනැල්ල රෝහලෙත් මෙහා සමානව මිලියන 300ක් වෙන් කරලා තියෙනවා. ඒක 75%ක් වැඩි ඉවර කරලා තියෙනවා. ඔබතුමාට මේ අවුරුද්දේ මේක ගිහිලා විවෘත කරන්න පුළුවන්. නමුත් ඒකෙත් එහෙම මම වැඩ නවත්තලා මේක ඉක්මනට කරගෙන යන්න එපා කියන තැනට මේ නිලධාරිනිය පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඉල්ලීම කරන්නේ දැන් සාමාන්‍යයෙන් ඔබතුමා කියපු ආකාරයට ඇත්තරම දේශපාලඥයෙක් වැරදි තීන්දුවක් ගත්තොත් ඒකට විපක්ෂයක් ඉන්නවා කතා කරන්න. නමුත් අද දේශපාලනයක් කරන්න නැතුව පළාත් සභාවේ අද නිලධාරීන්ගේ අතට මේ සියල්ලක් පත් වෙලා තියෙන ඉතින් මේ විශේෂයෙන්ම මේ පිළිබඳව හොයලා බලලා කටයුතු කරන්න කියලා ඉල්ලීම කරනවා. මොකද අපිට කියන්න දේශපාලඥයෙක් නැහැ කියන්න කෙනෙක් නැහැ. එතකොට මේක ලැබුණ නැත්තම් මේකේ ප්‍රදේශයේ ඉන්න ජනතාවට නැති වෙන්නේ අහිමි වෙන්නේ. ඒක නිසා අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ඔබතුමා මේ පිළිබඳව හොයලා බලලා කටයුතු කරන්න අපි ඉල්ලීමක් කරනවා ආණ්ඩුකාරතුමාගෙනුත් ආණ්ඩුකාරතුමාට විතරයි කියන්න තියෙන්නේ.
ඉතින් මන්ත්‍රීතුමා
අධ්‍යක්ෂකතුමාට කිව්වේ
කාල අවසානයි.
අධ්‍යක්ෂකතුමාටත් ඉල්ලීමක් කරා. අධ්‍යක්ෂකතුමාට කිව්වා. ඉතින් අධ්‍යක්ෂකතුමාටත් වඩා ඉහළින් තමයි යන්නේ ඒක. ඒක නිසා මම දන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ ගමත් රමුක්කන ඉතින් ඇයි දන්නේ මේව ගමේ අන්තිමට
මේවත්
යන්න බැරි තත්ත්වයකට පත් වෙන එක නිසා ඔබතුමා මේ පිළිබඳව හොයලා බලලා කටයුතු කරන්න කියලා ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි.
ඊළඟට ඩොක්ටර් රමේෂ් පතරණ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14යි.
ගරු මූලාසනරුවට සභාපතිතුමනි ඉතාම වැදගත් විවාදයකට අපි සම්බන්ධ වෙමින් ඉන්න මොහොතේදී මේ සභාවේ අවධානය මීට පෙරත් අවස්ථා කිහිපයකදීම යොමු වුණා විවිධ කරුණු කාරණා සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය අපේ රටේ අත්කරගෙන තියෙන ප්‍රවර්ධනයන් සහ විවිධ ආණ්ඩු මගින් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරන්නට කර තිබෙන කටයුතු පිළිබඳව මේ ආණ්ඩුව යටතේ සාධනීය කටයුතු රාශියක්ම සිදුවන බව අපි පිළිගන්නවා. හැබැයි ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට තවත් ඉදිරියට යන්න පුළුවන් මංමාවත් රාශියක් තිබෙන බව අපි ඉතාම ඕනෑකමින් සිහිපත් කරනවා. මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අද බලපාන ප්‍රධාන කරුණක් හැටියට බෝ නොවන රෝග පිළිබඳව කාරණය මීට පෙර සභාවේ කතා කළ ගරු කතික මහතුරුන්
ඊළඟට මූලාසනට කරු ශ්‍රියාණි විජේස් වික්‍රම එනවා.
කිසියම් රෝගී තත්වකින් පීඩා විඳින බව වාර්තා වෙලා තිබෙනවා. දැනට වාර්තා වෙන විදිහට සිර 40ක් ජනතාව අතර අධික රුධිර පීඩනය, ඒ වගේම සිර 30ක් ජනතාව අතර දියවැඩියාව, ඇදුම රෝගයේ සිර 15ක් අතර සහ සන්ධි ප්‍රදාහය වැනි රෝග සිර 12ක් ඇතුළු හදවත් රෝග සිර 11 12 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ අතර ආඝාතයේ පිළිකා සහ මානසික රෝග පිළිබඳ තත්වයන් ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පවතින බවත් වාර්තා වෙමින් තියෙනවා. මේ දීර්ඝ කාලීනව මේක රටේ සමස්ත ප්‍රශ්නයක් හැටියට සලකලා අපි සෑම කෙනෙක් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඒවා තවත් ඉදිරියට ප්‍රවර්ධනය කළ යුතු බවත් අපි සඳහන් කරනවා. මේ අර්ථයෙන් ගත් කල අපේ රටේ භාවිතා වන දුම්කොළ මද්‍යසාර සහ රෝගකාරක වශයෙන් හඳුනාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වශයෙන්ුත් ප්‍රවර්ධනය නිෂේධනය කරන උත්සාහ කරන කිරිපිටි ඇතුළු ද්‍රව්‍යයන්හි භාවිතය පිළිබඳව සමාජයේ කතිකාවතක් මතුවලා තිබෙනවා. දැන් මේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා රූපමය සෞඛ්‍ය අවවාද සිගරට් පැකට්ටුවේ නිරූපණය කරන්න කටයුතු කළ එක හොඳ කාරණයක්. හැබැයි 2006 අංක 21 දෙන මද්‍යසාර පනත දුම්කල් සහ මද්‍යසාර පනත අනුව ඒ පනතෙන් වයස 21කට වඩා අඩු වයසැත්තන්ට මද්‍යසාර දුම්කල අලෙවි කරන්න අත්අඩංගුවට ගැනීමට අවසර නැහැ ඔබතුමනි. අපි යෝජනා කරන ඔබතුමාට දැනට තියෙන තත්ත්වයටදී පනත තිබුණාට මේක සක්‍රියව නඩු පැවරීම් සහ අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ ඉතාම මන්දගාමීව අපි යෝජනා කරන ඔබතුමාට තවත් මේක සක්‍රිය කරන්නට මේ පිළිබඳ දැනුවත් කරන්න කටයුතු කරන්න ඒ වගේම පනත හැකිනම් අත්අඩංගුවට ගැනීම කරන්න මේ වයස 20කට වඩා අඩු අයට මද්‍යසාර දුම්කල විකුණන අයව අත්අඩංගුවට ගන්න පුළුවන් නම් කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් මේ පනත සංශෝධනය කළා. ඒ වගේම අපි දැක්කා පසුගිය කාලේ ලංකාවේ රෝහල් සියල්ලකම මේ කිරිපිටි පිළිබඳව තමුන්නාසලගේ අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අමාත්‍යාංශය සහ පවුල් සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතනවල උපදෙස් අනුව මේ පත්‍රිකාවක් නිකුත් කරලා තිබෙනවා කිරිපිටි භාවිතයෙන් ඇතිවිය හැකි රෝග තත්ත්වයන් පිළිබඳව. ඉතින් ලංකාවේ අපි දන්න non communicable diseases බෝන වන රෝග සියල්ලම ඇදුම ආසාත්මිකතාවයන් අධික රුධිර පීඩනය ශ්වසන ආබාධ බුද්ධි මට්ටම අඩුවීම ස්ථූලතාවයේ යකඩ උනතා දියවැඩියාව ආහාර දිරවීම අපහසුතා ළමාවිය ඇතුළු පිළිකා වර්ග ඇතුළු සියලුම රෝග වර්ග මේකේ ලකුණු කරලා ඉදිරිපත් කරලා තිබෙනවා. මේක හොඳ කාරණයක් ප්‍රවර්ධනය නිෂේධනය කරන්න. හැබැයි මේ සියලුම රෝගී තත්ත්වයන් මේ කිරිපිටි භාවිතය නිසා ඇති වෙනවා නම් ගෞරව ඇමතුමනි අපි යෝජනා කරනවා මේ රටේ කිරිපිටි ප්‍රවර්ධනය අඩු කරන්න මේ රෝගී තත්ත්වයන් පිළිබඳව දැනුවත් කරන්න තවත් ජනතාව අතරට මේ මතය අරගෙන යන්නට කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඔබතුමා දැන් ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකක් ඉදිරිපත් කරේක හොඳ කාරණයක්. හැබැයි දැනට සක්‍රියව මේ ජනතාව දැනුවත් කරන්න පාසල් වල දරුවන් දැනුවත් කරන්න ගුරුවරුන් දැනුවත් කරන්න මේ ක්‍රියාදාමයේ ඉන්ටග්‍රේටඩ් සිස්ටම් එකක් හැටියට සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශවල නියම ව්‍යාපෘතියක් එහෙම නැත්නම් ආදර්ශ ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක කළා. කිරිපිටි භාවිතයේ තියෙන අවධානම් වගේම මේ ලුණු සහ සීනි පරිභෝජනයේ ඇති අවධානම පිළිබඳව දරුවන් දැනුවත් කරන්න ඒ වගේම ගුරුවරුන් දැනුවත් කරන්න විශේෂයෙන්ම මේ පණිවිඩය සමාජයට ගෙන යන්න පුළුවන් හොඳම මාර්ගය තමයි දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන එක. ඒ වෙනුවෙන් විශේෂිත වැඩපිළිවෙලක් සකස් කරන එක ලිලිමක් කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ප්‍රකාශ කරන විදිහට මේ කිරිපිටිවල භාවිතයෙන් මෙතරම් රෝගී තත්ත්වයන් ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන් නම් දැනටත් වාර්තා වෙන විදිහට මේක පුළුවන් තරමින් නිෂේධනය කරන්න අපි කටයුතු කරන්න ඕනේ කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. ඒ වගේම බෝන වන රෝග පිළිබඳව කාරණේදී මම අපේ පළාතට බලපාන කාරණයක් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඒ තමයි කාඩියක් කැට්ලැබ් එහෙම නැත්නම් හෘද කිරීටක දමනය ආශ්‍රිතව ස්ටෙන්ට් පහසුකම් ඇති කිරීම සහ අනිකුත් පර්යේෂණ අවශ්‍ය පහසුකම් වෙනුවෙන් ගාල්ල කරාපිටිය රෝහල ඒකකයක් තිබෙනවා. හැබැයි ඒ ගාල්ල කරාපිටිය රෝහලට ගරු ඇමතුමනි මාතරින් හම්බන්තොටින් ඇඹිලිපිටියෙන් සමහරක් විට කළුතරින් පවා කළුතර දිස්ත්‍රික්කයෙන් පවා මේ රෝහලට රෝගීන් පැමිණෙනවා. දැනට හෘද රෝග විශේෂඥයින් 4 දෙනෙක් පමණ ගාල්ල රෝහලේ සේවය කරනවා. දැනට ඔවුන් 10000කට වඩා වැඩි රෝගීන් වෙනුවෙන් පහසුකම් සපයලා තිබෙනවා. ඉතාම අධික තදබදයක් තිබෙනවා. මිලියන 6ක ජනතාවට තියෙන එක කැට්ලැබ් එකක් විතරයි. දැනට වාර්තා වෙන විදියට කළුබෝවිල රෝහලෙත් රාගම රෝහලෙත් මේ පහසුකම නැහැ. විශාල ජනගහනයක් ජීවත් වෙන ගම්පහ වගේ දිස්ත්‍රික්කවල පවා දැනට කාඩියක් කැට්ලැබ් එකක් නැහැ. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා දැනට ජනතාව බලපාන ප්‍රධානතම මේ රටේ බෝනෝන් රෝගී රෝගවලින් මරණයට පත්වන අතිවිශාල ජනතාවක් මරණයට පත්වන්නේ හෘද ආකර්ණී ඇතුළු හෘද රෝග නිසා. ඒ සඳහා මේ සඳහා විශාල පිරිවැයක් දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මිලියන 100ක පමණ මුදලක් තමයි අපි දන්න විදියට මේ කැට්ලැබ් එකක් නැවත ස්ථාපනය කරන්න අවශ්‍ය වෙන්නේ ගාල්ලට දෙවැනි කැට්ලැබ් එක විතරක් නෙවෙයි බුදුමට පුළුවන් නම් රාගම රෝහලට අත්‍යවශ්‍යයි ගම්පහ විශාල පිරිසක් ජීවත් වෙන ඒ වගේම කළු බොවිල රෝහල ඇතුළු රෝහල්වල මේ පහසුකම් ලබා දුන්නොත් රෝගීන් විශාල පිරිසකගේ ජීවිත ආරක්ෂා කරන්නට කටයුතු කරන්න පුළුවන් කියලා මම යෝජනා කරනවා ඒ වගේම තමයි පසුගිය කාලෙදි මත්ද්‍රව්‍ය පිළිබඳව කාරණේදී අපි දැක්කා විශාල වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන හැබැයි ලංකාවේ per capita consumption ඒක පුද්ගල පාරිභෝජනය අතින් ලංකාව මධ්‍යසාර භාවිතයෙන් ඉතාම ඉහළින් ඉන්න රටක් අද වාර්තා වෙන විදිහට මේ මධ්‍යසාර පාරිභෝජනයේ පැත්තෙන් විතරක් නෙවෙයි කිසිම ප්‍රමිතියකින් ප්‍රමිතියක් නොමැති මධ්‍යසාර තමයි මේ රට නිෂ්පාදනය වෙන්නේ මේකේ ප්‍රමිතියක් බැලෙන්නේ නැහැ අතිවිශාල පිරිසක් පාරිභෝජනය කරනවා මධ්‍යසාර සහ මේ මත්ද්‍රව්‍ය පාරිභෝජනය උත්තේජනය වෙනවා සමහරක් වෙලාවට බියර් වගේ දේවල් වල මිල අඩු කරාම ඒ නිසා දරුවන් මේවට යොමු වෙන්න පුළුවන් කමක් තිබෙනවා ඒ නිසා යම්කිසි සෞඛ්‍ය මාත්‍යංශයත් මැදිහත් වෙලා මේ බියර් වල පවා මිල මීට වඩා වැඩි කරන්නට අපි දන්නවා සිගරට් දුම් පානේ පැත්තෙන් මම කියපු කරුණු සාධනීය කරුණු ඉදිරිපත් වුණා හැබැයි සමහර සිගරට් වර්ග තියෙනවා තාම අවුරුදු ගණනකින් මිල වැඩි වෙලා නැති අපි නම් සඳහන් කරන්නේ නැහැ හැබැයි රුපියල් 20ට ගන්න පුළුවන් සිගරට් එකක් තියෙනවා බීඩි වගේම සමහර සිගරට් තියෙනවා රුපියල් 20ට ගන්න පුළුවන් ඒ වගේ මිල කවදාවත් වැඩි වෙලා නැහැ ඒ නිසා එක පැත්තකින් බියර් මිල අඩු වෙලා තව පැත්තකින් රුපියල් 20ට සිගරට් එකක් ගන්න පුළුවන්කම තියෙනකොට සමහරක් විට තරුණ වයසින් ඉන්න දරුවන් ඉතාලම ලේසියෙන් මේවට යොමු වෙනවා ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න අවශ්‍යයි එහෙම කළොත් තමයි මේ කරුණු පැත්තෙන් යම්කිසි සාධනීය තත්වයක් මීටත් ඉදිරියට අපිට ගිහිල්ලා අපේ රටේ මේ තත්වය ප්‍රවර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ අපි මගේ අවධානය ගරු ඇමතුමාට යොමු කරන්න කැමති තවත් ඉතා වැදගත් කරුණක් සම්බන්ධයෙන් ඒ තමයි ලංකාවේ මාතෘ සහ ලදරු මරණ අනුපාතිකය පිළිබඳව. දැන් ලෝකේ පුරාම අපේ රටවල් වල අපේ රටේ තත්ත්වය හොඳයි කියලා කලාපේ රටවල් එක්ක ලෝක මට්ටමේ රටවල් එක්ක සංසන්දනය කරලා තිබෙන පහසුකම් යටතේ හොඳ තත්ත්වයක් ඇති වෙලා තිබෙන බව ලෝකේ පුරාම පිළිගන්නවා. හැබැයි ගරු ඇමතුමනි පසුගිය වසර කිහිපයක තුල ලංකාවේ මාතෘ මරණ සහ ලදරු මරණ පිළිබඳව තත්ත්වය විමසා බැලීමේදී මේ තත්ත්වයන් ලදරු මරණ සහ මාතෘ මරණ අඩු නොවන තත්ත්වයක් පෙන්눔 කරනවා උදාහරණයක් හැටියට ලංකාවේ ලදරු මරණ අනුපාතය 2013 වර්ෂයේදී 8.8 සජීව උපත් දහසකට 2013ේදී 8.8 2014ේදී 8.6යි 2015ේදී 8.5යි 2016ේදී 8.2යි 2017ේදී 8.7යි සහ 2018 පසුගිය වර්ෂයේදී 9.1යි එතකොට මේ 8.8 සහ 9 අතර 9.1 සුළු වර්ධනයක් තිබෙනවා ලදරු මරණ අනුපාතිකයේ. අනිත් පැත්තේ මාතෘ මරණ අනුපාතිකය 2013ේදී 32.5 සජීව උපත් ලක්ෂයකට ඒ වගේම 2014 වර්ෂයේදී 32යි 2015 වර්ෂයේදී 33.7යි 2016 වර්ෂයේදී 33.8යි සහ 2017 වර්ෂයේදී 39යි 2018 වර්ෂයට අදාළ වාර්තා තාම ලැබිලා නැහැ. එතකොට මේ දෙකම මාතෘ මරණ සහ ලදරු මරණ අනුපාතිකයන් එකම ස්ථානයක රැඳී තිබෙන බව පේනවා. මේකට අවශ්‍ය කාරණා නව් as per the sustainable development goals we should achieve a target of infant mortality rate of 2 per 1000 live births and 10 maternal mortality rate of 10 per 100,000 live births. Now as per the current status which has come to a sort of stagnation it seems like that it appears that we might not be able to achieve those targets by 2030. මේ වෙනුවෙන් ගරු ඇමතිතුමනි අපි විශ්වාස කරනවා දැන් පසුගිය කාලේ මාතෘ මරණවලට හේතුවක් වුණු කාර්යයන් තමයි ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය නිසා අපේ පළාත්වල විශේෂයෙන්ම දකුණේ පළාත්වල මාතෘ මරණ රාශියක් වාර්තා වුණා මම විශ්වාස කරනවා මේ කාලය ඩෙංගු නිසාත් මේ මරණ සිදු වුණා හැබැයි ඉන්ෆ්ලුවෙන්සා කියන ඉන්ෆ්ලුවෙන්සා රෝගය නිසා සිදුවන මාතෘ මරණ අපිට සම්පූර්ණයෙන් වළක්ව ගන්නට පුළුවන් ඔබතුමා දන්නවා දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තිබෙනවා මේ සඳහා අවශ්‍ය එන්නත ලබා දෙන්නට කියලා මව්වරුන්ට ඉන්ෆ්ලුවෙන්සා එන්නත එහෙම වුණොත් ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය මේ උණ රෝගී තත්ත්වයන් නිසා ඇතිවන මාතෘ මරණ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වුණා එහෙම වුණොත් මේක යම්කිසි දායකත්වයක් දක්වයි ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය පහළට
ගරු මන්ත්‍රීතුමා විනාඩි 3ක් කාලයක් තියෙනවා
ඒ පිළිබඳ අවධානය යොමු කරන ගමන් මම ඊටාම කෙටියෙන් ඔබතුමාගේ අවධානය යොමු කරනවා ලංකාවේ ඖෂධ නිෂ්පාදනය පිළිබඳව we know that you are keen to promote pharmaceutical local manufacturing of pharmaceuticals in this country for that matter successive governments had tried to improve the local manufacturing but as per the current status the local manufacturing companies including the state owned state pharmaceutical manufacturing corporation we provide only 20% of the market need So some time ago we believed that considering the economies of scale of some of the giant manufacturers in India, Pakistan, Bangladesh, we might not be able to compete. But our local industry had proved otherwise. we believe that they should be able to provide at least 60-70% of the Sri Lankan market needs if we have if we can give them the necessary stress and also the government support. In relation to that, I urge the minister to provide a green channel.
Excuse me, doctor.
Yes.
We now provide 15-year buyback guarantee.
Which is
if they
good.
Come for a joint yes. Venture with the SPMC, or if they go independently, 10-year buyback guarantee. With that, about 16 people have signed agreements. Already 8 people have started the ventures. 4 people are now producing, and 3 people have already started supplying.
Sir, thank you very much. But at the same time,
Have about 80% of our
We commend that you have this buyback guarantee, but at the same time, I wish to remind you that it was initiated during our time. Then President of Sri Lanka, His Excellency Mahinda Rajapaksha, was the one who initiated for initial 5 years. It's a good thing that you have this buyback guarantee, but at the same time, I need to remind you. All right, okay. But I need to remind you at this moment, there was a green channel for the registration process of the local manufacturers. At that time, it was expedited through the green channel. Then CDDA, the Cosmetic Devices and Drugs Authority, had a green channel to expedite the registration process. But whereas when it comes to the National Medicinal Regulatory Authority, there are no green channel. And on the other hand, the price of the registration of the products had gone up to a level of some $900. This price you are demarcated for the international manufacturers. Now the Sri Lankan manufacturers also have to pay that amount, which has come to about 190,000 rupees for the complete registration, which is a staggering amount of money. So I request you to have a green channel, first one. The second thing is to give a concessionary price for the registration process. 190,000 rupees for a Sri Lankan manufacturer is little too much, I believe. And also on the other hand, so
the concessionary rates, everybody came and registered and they never took part in the tenders. They were just having other unnecessary actually procedures done. Only the genuine fellows, they come for registration.
All right, okay. So in that case, you can look into those manufacturers. But I, as a method to promote Sri Lankan industry, I suggest that you should have it online. And also on the other hand, as you mentioned, that there's a buyback guarantee. But on the other hand, there is a concern about the taxation. The local manufacturers have to pay 7.5% of Ports Authority levy for the empty capsules, packaging materials and the excipients. Whereas the finished pharmaceutical formulations are imported to this country without any taxation, which is good. If that is transferred to the patient, which is good. But at the same time, kindly make sure that the local manufacturers do not pay this tax or the Ports Authority levy for the capsules, excipients, and also the other raw material and the packaging material. So that is also a lending hand for the local manufacturers. And also about when it comes to the taxation, you know that the there was a tax.
Kale avasanaya garu mantrituma.
Give me 1 minute, Mr. Minister.
Ikmanin avasan karanna.
So there was a tax holiday for 5 years for the local manufacturers, but after that it came up to 14% of corporate income tax. It had gone up 28% of corporate income tax during last years, which is a very high amount. You know, the local manufacturers, these are difficult economic times. They find it extremely difficult because this is eroding from their profit lines. And also, on the other hand, you have to look into that. And also, on the other hand, as a final point, Honorable Minister?
Manufacture the locally.
All right, then, which is a good thing. And as a final point, I think the Minister of Health and the State Pharmaceutical Corporation owes billions of monies to the private manufacturer who had supplied pharmaceutical products to the government last couple of months. Not only to the private manufacturers, they also owe something for the State Pharmaceutical Manufacturing Corporation. So kindly look into that and provide whatever the owes due to these companies. Otherwise, they will find it extremely difficult to forge ahead under these difficult economic situations. Thank you very much.
Thank you. ඊළඟට ගරු අබ්දුල් හලීම් මන්ත්‍ර ඇමතිතුමා.
ස්තුතියි. මුලසන ඔබවන මන්ත්‍රීතුමනි. අද මේ සෞඛ්‍ය පෝෂණ ආහාර ස්ථේෂ වෛද්‍ය අමාත්‍යන් සහ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යංශයේ වැසිසේ කතා කරන අද දවසේ මුලින්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ වැසිසේ ගැන අදහස් කීපයක් ඉදිරිපත් කිරීමටයි මම බලාපොරොත්තු වන්නේ. අද මට වෙන්කල් තියෙන කාලය මීට 8ක් වෙන්නදී සෞඛ්‍ය අමාත්‍යංශ ගැන කතා කරනොත් නම් මම ඉතාමත් අසීරු කාලයක් ඉතාමත් සීමිත කාලය තුළ කතා කිරීම. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය අතින් බලන විට ජනතාවට ඉතාමත් සමීප වූත් වගේම වැදගත් වූත් අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශ අපි දකිනවා. කෙටියෙන් කිව්වොත් රටේ ජනතාවගේ නිරෝගී භාවය තහවුරු කිරීමේ විශාල සේවන් රැසක් ඉටු කරන කටයුතු කරන අමාත්‍යාංශයක් නැත්නම් දෙපාර්තමේන්තුවක් හැටියට මා සඳහන් කළ යුතුයි. මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු දිහා බලන විට වැදගත් වෙන්නේ මේ අද අමාත්‍යාංශයේ භාරව කටයුතු කරන්නේ දොස්තර රාජිත සෙනරත්න මැතිතුමා. එතුමා දේශපාලන කලාට වෘත්තිය වශයෙන් වෛද්‍යවරයෙක් හැටියට අපි කවුරුත් දන්නවා. එතුමාගේ වෘත්තිය අදාළ අමාත්‍යාංශයක් නිසා එතුමාට මේ අමාත්‍යාංශයේ හසුරවන්නට අමුතුවෙන් උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ කියලායි මා හිතන්නේ. මම දකින අන්දමට සෞඛ්‍ය අමාත්‍යතුමා මේ අමාත්‍යාංශ තුලින් ශාල විප්ලවයක් පසුගිය කාලේ ඇති කළා. ඒ පමණක් නොව ලංකා වගේම ජාත්‍යන්තර ඇගැයීමට සහ ප්‍රශංසාවට එතුමා පත් වුණා. විශේෂයෙන් සියලු අත්‍යවශ්‍ය ඖෂධ මිල පහත දෙමීම, අසන රෝගීන් සඳහා නොමිලේ අක්ෂි කාච ලබා දීම සහ හෘද සිත්කම් සිදුකිරීම සියලු රුධිර පරීක්ෂණ ඉටුකර ගැනීම සඳහා පහසුකම් සැලසීම වගේ විශේෂ කාර්යභාර ගානක්ම එතුමාගේ කාලයේ සිදු කළා. විශේෂයෙන් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා මෙතෙක් පැවති රුපියල් මිලියන 1.5 සීමාව ඉවත දෙමු. මේ සුවිශේෂී ලෙස සේවාවන් මහජනතාවට සැලසීමට නායකත්වයක් ලබා දුන් අමාත්‍යතුමාට පසුගිය කාලේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සභාපති සම්මාන ලැබුව බව අපි කවුරු දන්නවා. ඒ වගේම අමාත්‍යතුමා ප්‍රධාන රෝහල් පද්ධතිය පමණක් නොව අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ වගේ හොඳම පාසල් ළඟම පාසල් ව්‍යාපෘතිය වගේම පළාත්වල පීටි ග්‍රාමීය රෝහල්වල අඩුපාඩුකම් හඳුනාගෙන සම්පූර්ණ කිරීමේ සඳහා පියගර ගැනීම ඉතාමත්ම ප්‍රශංසනීය කාර්යයක් මම දකින්නේ. මේ සියලු වැඩපිළිවෙළට වඩා විශේෂයෙන් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා මේ වනතුරු වියදම් කළ මිලියන 1.5 මුදලේ බාධක ඉවත් කිරීම, එම රෝගියා මිය අනතුරු අවශ්‍ය බෙහෙත් ලබා දීම පියවර ගැනීම පින්වරක් පමණක් නොව ප්‍රශංසා කළ යුතු වැඩක් හිටියත් මා දකිනවා. පිළිකා රෝගීන් වගේම වකුගඩු රෝගීන් සඳහා විශාල මුදල් වියදම් කරමින් විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධවත් අපේ ප්‍රශංසාව එතුමාට හිමි යුතුයි. මැලේරියාව බරවා රෝග ක්ෂය රෝග වලින් අපිට හැකිතාක් දුරට නිදහස් ලැබුවත් වකුගඩු සහ පිළිකා රෝග වල අපි නිදහස් විය යුතුව තිබෙනවා. ඒ වගේම කාලෙන් කාලට විශේෂයෙන් කාලගුණ වෙනස් වීම සමග ඇතිවන ඩෙංගු රෝගීන් සඳහා එම රෝගය ස්ථීර වශයෙන් තුරන් කිරීමට අපි පියවර ගත යුතුව තිබෙනවා. මට ලැබී තියෙන වෙලාව අනුව බොහෝ වෙලා කතා කරන්න බැහැ. කොහොම වුණත් මම නියෝජ කරන දිස්ත්‍රික්කයේ මහනුවර දිස්ත්‍රික්කයේ මහන රෝහලේ එතුමාගේ කාලය තුළ ඒ රෝහලේ සංවර්ධනය කිරීම සඳහා විශාල වැඩ කොටසක් සිදු කළා. මම එකින් එක කියන්න යන්න නැහැ. ඒ වගේම පෙරදිනේ ශ්‍රීමා බණ්ඩාරන් රෝහල සංවර්ධනය කිරීම සඳහාත් එතුමා ශිෂ්‍ය කාර්යභාරයක් ඉටු කළා. විශේෂයෙන්ම මහනුවර රෝහලේ මේ ළඟදීම අස්ථි බද්ධ කිරීමේ සඳහා ඒකකයක් වෙනම එතුමා ඇති කරා. ඒ සම්බන්ධව අපි විශේෂ ස්තුතිය එපුද කර සිටිනවා. මම ඊයේ දැක්කා ඇමතුමා අමාත්‍ය මණ්ඩලයේ ඉදිරිපත් කර ඇති සංදේශය. එක අලුත් දෙයක් හැටියට මම දැක්කේ විශේෂයෙන්ම බෝවන සහ බෝ නොවන රෝගය සඳහා ජානව අදාළව ඖෂධ නිර්ණය කිරීමේ ජෙනටික් ට්‍රීට්මන්ට් පාසුකම් ඇති කිරීම සඳහා එතුමා ඒ සංදේශ ඉදිරිපත් කර තිබුණා. මම දැක්කේ ඒක සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ ජාන තාක්ෂණය ඒකකයක් පිහිටීම සඳහා අනුමැතිය ලැබීම. මම මේක අලුත් වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයයි මම දකින්නේ. වගේ අද ලෝකයට අවශ්‍ය පරිදි සියල්ලම වෙනස් වෙනකොට විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩපළත් දුරදර්ශීය කල්පනා කරලා වගේ වැඩකට හැකියාව තියෙන්නේ අපේ අමාත්‍යතුමාට පමණයි. වගේම ග්‍රාමීය රෝහල් වැඩිදියුණු කිරීම වැඩපිළිවෙළ යටතේ එතුමා මා නියෝජනය කරන අකුරණ නගරයේ පීටි අකුරණ විශාරෝහලට දැන් ගිය සතියේ පැමිණිය. ඒ සම්බන්ධව මම එතුමාට ස්තුතිවන්ත වෙන අතර එතුමා එම රෝහල මූලික රෝහලක් හැටියට උසස් කළ යුතු බව පිළිගැනීම සම්බන්ධව මගේ විශේෂ ස්තුතිය එතුමාට මම පුද කර සිටිනවා. ඔබතුමා එදා ඒ රෝහල පරීක්ෂණයෙන් පස්සේ අපිත් එක්ක සාකච්ඡා කළාට පස්සේ පළාත් අධ්‍යක්ෂතුමාට උපදෙස් ලබා දුන්නා. එම රෝහල විශේෂයෙන්ම මූලික රෝහල හැටියටපත් කිරීම සඳහා අදාළ වන සියලු වාර්තාව ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධව දැනුවත් වැඩකටයුතු සිදු කරමින් පවතිනවා. එසා එම රෝහල අපි කවුරු දන්නවා A9 මාර්ගයේ කටුකස්තර සිට මාතෘ දක්වා තියෙන එකම රෝහල. ඒ වගේම විශාල ජනගහනයක් තියෙන සැලසුම් සෞඛ්‍ය පාස්කල් ලබා දෙන එකම රෝහලක්. එම රෝහල විශේෂයෙන්ම මූලික රෝහලක් හෙටට පත් කිරීම වැදගත් බව මේ අවස්ථාවේදී මම නැවත මතක් කර සිටිනවා. ඒත් එක්කම විශේෂයෙන්ම කාන්තා කඩු සම්බන්ධව විශේෂයෙන්ම යමක් සඳහන් කළ යුතුයි. දක්ෂ අමාත්‍ය කිරිර එතුමිය
ගරු ඇමතුමා තව විනාඩි එකක කාලයක් තියෙන්නේ.
පසුගිය කාලේ එතුමිය විශේෂයෙන්ම ඒ අමාත්‍යාංශය පාශකරින් දැනන මහජනතාවට දැන වැටුවක් රාශියක් ඉදපත් කරා. වගේම අපි දකිනවා එතුමියට මේවර ලැබී තියෙන මුදල් ප්‍රමාණයෙන් එතුමියට ඉදිරියේ කොහොමද වැඩ කරන්න පුළුවන්ද කියලා විශේෂයෙන්ම එතුමිය දුරදර්ශීව කල්පනා කරලා විශේෂයෙන් අපේ ග්‍රාමීය ප්‍රදේශවල තියෙන මේ එතුමියට අදාළ අමාත්‍යාංශය තුලින් කළ යුතු කාර්යයන් හඳුනාගෙන වැඩ කිරීම සම්බන්ධවත් අපේ ප්‍රශංසාව හිමි කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු උදේශාන්ත මන්ත්‍රීතුමා.
උලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ වෙලාවේ සෞඛ්‍ය හා පෝෂණ කටයුතු පිටපත අමාත්‍යාංශයේ වැඩිශීර්ෂයත්, ඒ වගේම කාන්තා හා ළමා කටයුතු පිටපත වැඩිශීර්ෂය සාකච්ඡා වෙන වෙලාවේ මේ වැඩිශීර්ෂය ඇතුලේ මේ කතා කරන විෂයන් දෙකටම අදාළ වෙන කාරණා කතා කරද්දී එදා අපේ අතීත රට තිබුණු විදිහත් අද අපේ රට තිබෙන විදිහත් ගැන පැහැදිලි කරන්නට අවශ්‍යතාවයක් මතුවී තිබෙනවා. මුලස්නාරුඩක ගරු මන්ත්‍රීතුමීනි, මට මේ වෙලාවේ එදා හෙළදිව ග්‍රන්ථයේ රොබට් නොක්ස් කියන ලේඛකයා විසින් එදා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී හමුවේ ඒ කාල වකවානුවේදී ලියපු ඒ කෘතියේ මෙන්න මෙහෙම කියන එදා අතීතයේ සමාජය ගැන අපේ රටේ. සිංහලයෝ වනාහි දඹදිව මා විසින් දක්නා ලද අන් හැම මිනිස්සුන්ටම වඩා යහපත් අය වෙති, වාග්ය සම්පන්නද වෙති. ඔහු මధుර කතා ඇති අතර ආදරශීලී මිනිසෝය. සිංහලයාගේ ගුණධර්ම සැකවින් වර්ණනා කරතොත් මෙසේය. ඔවුන්ගේ ගමන් ලීලාවද හැසිරීමේද ඉතා උදාරය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ඥානයන් සිංහලයන්ට ඇත. ඔහු ස්වභාවයෙන්ම මස් කෑමත් මත්පැන් බීමත් අප්‍රිය කරදී. ඔහු කිපෙන සුළු නොවේති. කෝපයක් ඇති වුවත් වහා සංසිදුවාගෙන සමගි වෙති. සිංහලයෝ ඇඳිමෙන් පිරිසිදුය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කරති. වැඩි වේලා නොනිදති. සිංහල ස්ත්‍රියගේ හැසිරීම සුයිනිතය. ගමන ඉතා සංවරය. සිංහල ස්ත්‍රීහු අරපරිස්සමේ ඉතා දක්ෂය. ස්වාමි පුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින්ම විශ්වාස කරති. සිංහල ස්වාමිදුව මහේශාක්‍ය වුවත් දසිදස්සන් සිටියත් සියතින්ම සියලු කටයුතු කෙරෙති. සිංහලයේ උදේ හවස පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කරති. නවගුණවල් අතින්ගෙන නිතර භාවනාවේ යෙදෙති. බාරකාර හොරකම් අතිශයෙන් පිළිකුම් කොට සලකති. කිසිම සිංහලෙ කවදාත් සොරකම් කළ බවක් මම නොදනිමි. සිංහලයෝ කරුණා කරති. පරහට උපකාර කරති. ආගන්තුකයන්ට දයාවෙන් සංග්‍රහ කරති. සිංහලයෝ ළඟ මේ ගුණධර්ම ඇති බව මම අත්දැකීමෙන් දනිමි. සිංහලයන්ගේ භාෂාවද සිංහල මෙන්ම පොහොසත්ය. ඒ මට සිලුටිය, සුමදුරය, අලංකාරය. සිංහලයෝ චතුර කතිකයෝය. සිංහල දීපේ එකම හිඟන්නෙක්වත් නැත. මූලාසනාරුඩු මන්ත්‍රීතුමියනි, ඒ එදා හෙළදිව ග්‍රන්ථයේ කියවෙන කාරණාව අද අපේ රටට කුමක්ද වෙලා තිබෙන්නේ? මේ සෞඛ්‍ය සහ ක්ෂේත්‍රයේ ළමා කටයුතු අමාත්‍යාංශ ගැනත් කතා කරද්දි 1977 බලයට පත් වුණු ජේ.ආර්. ජයවර්ධන මහත්තයා බලයට පත් වෙනකොට, එතකොට 1948 නාමික නිදහස ලැබිලා අපිට අවුරුදු 26යි මූලාසනාරුඩු මන්ත්‍රීතුමියනි. එතකොට අපේ රට ඔරුවල වානි සංස්ථාවේ අල්පෙනෙත්ත ඉඳන් පාලං කාප්ප හදපු රටක් බවට පත් වෙලා තිබුණා මූලාසනාරුඩු මන්ත්‍රීතුමදී. ඉන්දියාවට කිඹුලා උදැල්ල හදලා අපි යවපු රටක්, යුනික් රේඩියක හදලා ආසියාවට යවපු රටක්, රටේ හැමතැන වීවිල් මිල්ස් හදලා රෙදි විවපු රටක්. ඒ විතරක් නෙමෙයි, ඩියුරෝ මදුරු දැල් හදලා නිපදවලා ලංකාව පුරා යවපු රටක්. දාස සමූහ ව්‍යාපාර රාණි සබන් හදලා ඉන්දියාවේ බසාර් එකට යවපු රටක්. පැරකුම් මිල්ක් එක හදලා පොළොන්නරුවේ මුස්ලිම් ගොවියා, අම්පාරේ මුස්ලිම් ගොවියත් එකතු වෙලා, යාපනයේ දෙමළ ගොවියත් එකතු වෙලා ඒ හදන කිරිවලින් පැරකුම් මිල්ක් ටින් එක හදලා රටවටේ රසකිරි යවපු රටක්. උපාලි ෆියට් එක, උපාලි විජේවර්ධන අතුරුදහන් වෙන්න කලින් උපාලි ෆියට් එක ලංකාවේ හදන්න හැදුවේ ප්‍රෝටෝන් කාර් එක හදන්න යෝජනාවෙද්දී එවකට ආණ්ඩුව ඒක නවත්තල උපාලි විජේවර්ධන කිව්වා උපාලි ෆියට් කාර් එක හදනවා. විජේවර්ධන මහත්තයා හිටියා නම් ලෑස්ති වෙලා හිටියේ මොකක් හදන්න? සැලුන් කාර් එක ලංකාවේ හදන්න. අපේ රටේ එදා අශෝක ලේලන් එනකොට කැලණි ටයර් එකයි මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා එවපු රටකයි අපි එදා හිටියේ. අද මොකක්ද වෙලා තියෙන්නේ මේ වැය ශීර්ෂයේ කතා කරනකොට? අද අපේ රටේ යටත් විජිත යුගයේ සිවිදි නසාගත්ත එකම මිනිහෙක්වත් හිටියේ නැහැ කියලා වාර්තා වෙන්නේ. 816 දී බ්‍රිතාන්‍ය හමුදා වෛද්‍ය රකන වේපන් ඩේව් ප්‍රකාශ කර ඇත්තේ ඒකමයි. එයා කියනවා 1880 දී 102.3% සියදිවි නසාගත්තා. 1950 දී 6.5% සියදිවි නසාගත්තා. 77 වෙනකොට ශීඝ්‍ර වර්ධනය වුණා. 74 මේ විවෘතාර්ථී මකරා යක්ෂයා විසින් මොකද වුනේ? අද වෙනකොට වසරකට 10,000ක් වුණ සියදිවි නසා ගන්නවා. සියදිවි නසා ගන්නා උත්සාහ දරන අය විතරක් සෞඛ්‍ය අමාත්‍යතුමනි වසරකට ලක්ෂයේ පැනලා තියෙන්නේ. ඒ නිසා අපේ රටේ තත්ත්වය ඒකයි. ඒක පුද්ගල ණය කීයද දැන්? 105යි. ඒක පුද්ගල ණය පිළිබඳ කතා කරද්දි මෙන්න මෙහෙමයි අපේ රට තිබෙන්නේ. ඒක පුද්ගල 1948 වෙනකොට එක පුද්ගලයෙක්වත් ණයක් නොතිබුණු රට අවුරුදු 70කට පස්සේ 2017 වෙනකොට අපි ඉන්න එක පුද්ගලෙක් 525,619ක් අපි ණය වෙලා තියෙනවා. ඒ නිසා එහෙම ණය වෙච්ච රටක අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ කතා කරන්න මොනවද තිබෙන්නේ? ඒක කියන්න කලින් අපි 2019 වාර්තා, 2010 15 වාර්තා තියෙනවා අපේ රටේ ස්ත්‍රී දූෂණ වාර්තා වෙන රට. අරම තිබුණු රටක් රොබර්ට් නොක්ස් කියනකොට අරම රටක් සෞභාග්‍ය සම්පන්න රටක්, ඉතාම සමගි සම්පන්න රටක්, සතුටෙන් ජීවත් වුණු රටක්, ඉතාම සතුටෙන් හිටපු මිනිහෙක්, මෛත්‍රිය කරුණාව දයාවේ සහිතව හිටපු මිනිහෙක්. දැන් මොකද්ද 2010 15 වාර්තා වෙන විදිය? මේ රටේ තත්ත්වය කොහොමද? වාර්තා වුණු ස්ත්‍රී දූෂණ ගණන දැන් 1759 දක්වා 2015 වැඩි වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අවුරුදු 16ට අඩු ස්ත්‍රී දූෂණ ගණන කැමැත්ත මත හෝ කැමැත්ත ඇතිව හෝ නැතිව හෝ සිදු වුණු 1388ක් තියෙනවා 2015 වෙනකොට. මේකයි රටේ ඒ පැත්තෙන් ගත්තම තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, රජයේ රෝහල් වලින් මතු වෙන රෝග කිහිපයක මරණ සංඛ්‍යාව ගත්තම පස්සේ මොකද්ද රටේ තත්ත්වය? අර පැරකුම් මිල් හදපු, යුනික් රේඩියෝක හදපු, සෞඛ්‍ය සම්පන්න හිටු මිනිහා ඒ පෙරදිග ධාන්‍යාගාරයේ ඉතිහාස ශිෂ්ටාචාරගතව හිටිය මිනිහා අද අපේ රටේ ශිෂ්ටාචාරය ඒ පෙරදිග ධාන්‍යාගාරයේ කියපු රටම ඉන්දිය සාගරයේ මුතු ඇටයේ කියපු රටම ධර්ම ද්වීපයේ කියපු රටම මොකද වෙලා තියෙන්නේ හදවත් රෝග හා ආඝාතයෙන් අද 2016 වෙනකොට 193,864ක් වාර්තා වෙනවා 1987 80 තිබුණේ 18,200යි මුල අසනාරු මන්තුමනි ඒ විතරක් වේ සොසන රෝග 526,510ක් බවට පත් වෙලා තිබෙනවා පිළිකා රෝග එදා 18,049ක් 1980 දී වාර්තා වුණු මේ රට අද වෙනකොට 130,646 දක්වා වැඩි වෙලා තිබෙනවා 1986 80 දී 19,415ක් වුණු දියවැඩියා රෝගය අපේ රට ඇවිල්ලා තිබෙනවා අද ඇවිල්ලා තියෙන 87,143ක් වකුගඩු රෝගින් 1900 වාර්තා වෙලා නැහැ මේ තිබෙන වාර්තා පොත මම අරන් තියෙන්නේ වෛද්‍ය සංඛ්‍යාලයක නංශයෙන් ඒකේ වකුගඩු ආශ්‍රිත රෝගින් වාර්තා වෙලා නැහැ 1980 අද ඉන්නව 121,556ක් මේ රටේ ඒ නිසා මේ රටේ අද ඇති වෙලා තිබෙන තත්වෙට මොකද්ද ප්‍රශ්නේ හේතු වෙලා තිබෙන්නේ අපේ පෙරදිග ධාන්‍යාගාරයේ බවට අපේ රටපත් උනේ එක පැත්තකින් අපේ රටේ ස්වයංපෝෂිත ආර්ථිකය හදන්න ප්‍රධානම වගා උනේ අපේ වී වගාව වී වගාවේ අනේක විද සහල් වර්ග අපිට තිබුණා ඒ වගේ අපේ රටේ සුවඳැල් මාවි හීනටිහාල් මේ ඔක්කොම අපේ සෞඛ්‍ය සම්පන්න මිනිසා හදන්න උපයෝගී වෙන ඒ හාල් වලට මොකද වෙලා තියෙන්නේ අපි කන කෑම මොනවද වෙලා තියෙන්නේ අපේ රටේ ස්වදේශික මිනිහා බටහිර අනුකාරකවාදී මිනිහෙක් බවට පත් වෙලා නැද්ද අද උචාරුවට කවුද අපේ සිංහල අපේ සමාජයේ සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් මිනිහත් උචාරුවට රහස්වරුයේ පිටකොටුවේ හරි එහෙම නැත්නම් කොළඹ සමාජයේ ඉන්න බටහිර සමාජයට අනුකාරකවාදී ඉන්න මිනිහා කොහෙටද යන්නේ අනේ KFC එකට යනවා McDonald's එකට යනවා McDonald's එකෙන් කන මිනිහා KFC එකෙන් කන මිනිහා මේ රටේ ස්වදේශීය ආර්ථිකයකට ආදරය කරයිද කියලා මගේ ප්‍රශ්නය මේක මහජන නියෝජිතයන්ට විතරක්ම අදහලා කාරණාවක් නෙවෙයි මගේ ප්‍රශ්නේ මේ රටේ ජීවත් වෙන මේ රටේ දෙකෝටිකට ආසන්න වෙන ජනතාවත් ස්වදේශීය ආර්ථිකය පණගන්වන්න කැප වෙන්න ඕන කාලය බවට පත් වී තිබෙනවා එහෙම වුණොත් තමයි ලෙඩ රෝග නැති රටක් බවට පන්නේ අපි කන මොන අපේ ඈත මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතිවලේ එවගේ මුතුකන්ණියේ ඈත ජනපදවල වවන්නේ මොනවාද චීනෙන් ගේන පිලිපීනෙන් ගේන බඩේරුඟු ටික එහෙ වවනවා ඉන්දියාවෙන් ගේන කුරක්කන් අට ටික එහෙ වවනවා ඉන්දියාවෙන් ගේන බණ්ඩක් අට ටික එහෙ වවනවා හයිබ්‍රිඩ් කරපු පතෝල වැටකොළු හදන රටක් අපිට අපේ බහුභෝග ටික අපිට නැති වෙලා සෞඛ්‍ය මැතිතුමනි අපේ කන පලා වර්ග ටික අපිට නැති වෙලා අද කොළඹ තියෙන මහා ලක්ෂරි හෝටල් වල මුණාද මුගුණු වෙන්න කොහෙන්ද ගේන්නේ ගොටුකොල කොහෙන්ද ගේන්නේ ඒක ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් අන්න අපේ රටට වෙලා තියෙන දේ රටට වෙලා තියෙන දේ ජාතික රෝහල් අර එදා ඉස්සලා සිසිර ජයකොඩි මන්තුමා කිව්වා ජාතික රෝහලේ කොළඹ දිනකට සිදු කරන හෘද රෝගීන් සංඛ්‍යාව 4යි හැබැයි පොරොත්තු ලේඛනේ 6230ක් තියෙනවා සෞඛ්‍ය මුතුමා නෙවෙයි අද ඉන්න සෞඛ්‍ය මුතුමා නෙවෙයි හෙට ඉන්න එන සෞඛ්‍ය අධිවරයාට හෝ අනාගත අවුරුදු 50කින් 100කින් එන සෞඛ්‍ය මුතුමාටත් මේ ප්‍රශ්නේ විසඳන්න ක්‍රමයක් ඇත්තේ නැහැ කියලා මගේ විශ්වාසය කරාපිටින් රෝහලේ ඔබතුමා
තියටර්ස් දෙකම කැඩිලා තියුණේ ওই වார்த்தාව ගන්න එතන.
මගේ මේ පොදු උපాయ මාර්ගික කතාවක් කරන්න ඔබතුමාට ප්‍රශ්නයක් වෙනවා තමුන්නාසර මගේ කතාව ඇතුලේ. කරාපිටි ශික්ෂණ රෝහලේ දිනකට සිදු කරන්නේ 2යි 3යි. හැබැයි 2364ක් එතන ඉන්නවා. මහනුවර ශික්ෂණ රෝහලේ 3යි 4යි දිනකට සැක්කම් කරන්නේ.
තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමා. විනාඩි 2යි.
ආර්ය ළමා රෝහලේ මට වෙලාව දෙන්න අපේ විමල වීර දිසානායක මන්ත්‍රීතුමාගේත් වෙලාව සම්පූර්ණයි.
ඒ වෙලාවත් එක්ක තමයි
විචේ ආර්ය ළමා රෝහලේ 3යි 8යි සැක්කම් කරන්නේ. හැබැයි 1000ක් පොරොත්තු ලේකෙන ඉන්නවා. මේ රට මෙහෙම යන ගියොත් මේ රට මෙහෙම කියොත් මේ රටට වෙන්නේ හයිටියට වෙන දේ කියන එක මට අවධාරණය කරන්න ඕනි හයිටියට මොකදක් උනේ මූලාසනාරුඩු මන්තුමියනේ හයිටියට මොකද්ද උනේ හයිටිය කියන්නේ කියුබාවේ ආසන්නේ කැරිබියන් මුහුදේ උතුරු ඇට්ලාන්ටික් සාගරය තුල දෙන කුඩා රාජ්‍යයක් ඉතාම සෞඛ්‍ය සම්පන්න රාජ්‍යයක් ඒ සමෘද්ධි රටට ඇමරිකානු අධිරාජ්‍යවාදී කරේ මොකක්ද ඒක මේ රටට බෙමින් තියනවා කියන එක අවධාරණය කරන්න ඕනි අතීතයේ සමෘද්ධිමත් වුණු මේ රට අද මොකද්ද වෙලා තියෙන්නේ අද වෙලා තියෙන්නේ අද ඒ රට ඒ අද හැම ලෙඩ රෝගකින්ම බහුල රටක් බවට පත් වෙලා තිබෙනවා සියලු දේවල් වල වටිනාකම් නැති වෙලා තිබෙනවා හයිටේනියම් කියන මහා සම්පත තිබුණු හයිටිය ඒක කොල්ල කන රටක් බවට පත් වෙලා තියෙනවා. හතර වටේම ලෙඩ රෝග බහුල රටක් බවට පත් වෙලා තියෙනවා. සුරා සැල් දවසේ පැය 24ම අරපු රටක් බවට පත් වෙලා තිබෙනවා. දුරාචාරයේ පැතුරුණු රටක් බවට පත් වෙලා තිබෙනවා. හෙරොයින් මත්ද්‍රව්‍ය පිරුණු රටක් බවට පත් වෙලා තියෙනවා. ගණිකා ව්‍යාපාරයේ පිරුණු රටක් වෙලා තියෙනවා. අද අපේ මත්ද්‍රව්‍ය අද පාවිච්චි කරන අපේ තරුණ තරුණියෝ ලක්ෂයක් ඉන්නවා. පවුල් ලක්ෂ 50යි. හැබැයි කුඩු ගහන කොල්ලෝ ඉන්නවා ලක්ෂයක්. පවුල් ලක්ෂ 50යි. ගණිකා ව්‍යාපාරයේ 72,000කට ආසන්නව ඉන්නවා. ඒ නිසා අපි තමුන් ආසලගින් නැන්නේ මේ රටට ප්‍රතිපත්තියක් හැදෙන තුරු මේ වෙනස වෙන්නේ නැහැ. මේ රටට ආර්ථික ප්‍රතිපත්තියක් හරියට හදන තුරු මේ වෙනස වෙන්නේ නැහැ. මේ රටට දැක්මක් හදන තුරු මේ වෙනස වෙන්නේ නැහැ. ඒ දැක්ම තමුන් ආසලගේ ඇඟේ තියා ලේවල තියා ඇට මිදුළු වල තමුන් ආසලගේ නැහැ කියන එක මතක් කරන්න ඕනි. තමුන් ආසලගේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ පිළිබඳ කල්පනා කරනවා තියා දාර්ශනිකව හිතන්නේවත් නැහැ කියන එකත් මතක් කරමින් මේ රටට ඒ සෞඛ්‍ය ප්‍රතිපත්තිය හදන්න නම් වසවිසෙන් තොර අපේ ජීවන රටාවක් හදන්න නම් වසවිසෙන් තොර ආහාර රටාවක් හදන්න නම් ඒකට තිබෙන දැක්ම තමයි අපේ රටේ අතීත උරුමයෙන් අපිට ඉගෙන ගන්න තිබෙන බෞද්ධ සභ්‍යත් උරුමයෙන් ඉගෙනගත්ත අපේ දේශීය ගොවිතැන අපේ දේශීය කරුණාන්ත අපේ ස්වදේශීය ආර්ථිකය ගොඩනගන්න නායකත්ව දීමෙන් සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් මිනිහෙක් හදන්න පුළුවන් කියන කාර්යයත් මතක් කරමින් මානෙහෙට වෙන බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි.